ගරු අජිත් මානපෙර මැතිතුමා විනාඩි හතක් තියෙනවා.
ගරු කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා. ඒවගේම අද විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒවගේම පවතින රජයටත් විරුද්ධව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ යෝජනාව දිහා බැලුවාම ඊයේ රෑ 12 වෙනකල් බොහොම පුරසාරම් දෙඩුවා. මාධ්‍ය ඔස්සේ දිනන හැටි කිව්වා. මේ දිනන විදිය කිව්වා. එකතු වෙලා යන මන්ත්‍රීවරු සංඛ්‍යාව කිව්වා. විවිධ කතා පුරසාරම් දොඩවලා අද උදේ වෙනකොට හුලම් බැහැලා. අද උදේ වෙනකොට හුලම් බැහැලා. අද කියන අද ජයග්‍රහණය ගැන කතාවක් නෑ. ඔව් අද රෝද හතරම හුලම් බැහැලා. ස්පෑවිල්ලකෙත් බැහැලා. අද උදේ වෙනකොට දැන් තියෙන ප්‍රශ්නේ විශ්වාස භංගෙට අස්සම් කරමු 55 දෙනා හොයාගන්න එක. අද ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන කාර්යය වෙලා තියෙන මේ 55 දෙනා කොහොමද හොයාගන්නේ කියලා දින එක ගැන නෙමෙයි. ඒ තත්ත්වෙට උදා වෙලා තියෙනවා. ඒ වගේම ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා මේක අපි දිනන්න මේ දිනනවා කියලා කියන්නේ මේ විශ්වාස භංග දිනනවා කියන එක නෙමෙයි. මේ පක්ෂ වලට වෙලා තියෙන ප්‍රෙෂර් එක කියලා කියනවා. මුස්ලිම් කොංග්‍රසයේ දෙදරන්ඩ යනවලු, එක්සත් ජාතික පක්ෂයේ දෙදරන්ඩ යනවලු, ද්‍රවිඩ පක්ෂ දෙදරන්ඩ යනවලු. නමුත් එයාට මතක නැහැ එයාගේ පක්ෂ දෙදරලා ඉන්න මන්ත්‍රීවරයා ඊයේ පෙරලා පැනලා ගියා කියලා. කඩාගෙන ගියා කියලා. වීර කුමාර දිසානායක මන්ත්‍රීතුමාව රැක් ගන්න බැරුණා, තමුන්ගේ පක්ෂ රැක් ගන්නවත් බැරි වුණා. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාණත් ඔය විශ්වාස භංග ගේනකොට තමුන් ගිටම ශ්‍රියානි විජේ වික්‍රම මන්ත්‍රීතුමියවත් බේරා ගන්න බැරුව ගියා. ඒකත් කඩාගෙන ගියා. අනිත් කෙනාට එක ඇඟිල්ලක් දික් කරනකොට අපිට එක ඇඟිල්ලක් දික් කරනකොට තමුන් නාසලට ඇඟිලි තුනක් දික් වෙලා තියෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. ඒ වගේම කතා කළා අපිට තේරෙනවා මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ දිනන්න නෙමෙයි කියලා. අපි තේරෙනවා මොකද මේ ලයිලයිගේ කඩිමුඩි උනේ මොකද? ඇයි ඊයේ පෙරේදා අගමැති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය හා අධිකාරී අන්දසින භාවිතය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරපු පරීක්ෂණය ආවා. ඔය ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු රාශියක්ගේ මේක නම් තියෙනවා, කරපු හොරගම් තියෙනවා, කරපු වැරදි තියෙනවා. අනිත් පැත්තෙන් ඔව් වංචා 34ක්. අනිත් පැත්තෙන් ඊයේ අද හෙට සභාවේ අනුමත වෙන්න නියමිතයි අධිකරණ සංවිධාන පනත. අර ඉස්සර නම් ඉතින් අධිකරණයට ගියාම වීර කැප්පටි පොල්ල වගේ එළියට එන්න පුළුවන් පොරටෝක් දීලා. මොකද හේතුව ආයි නඩුවාරේ තියෙන තව අවුරුද්දකින්. දැන් මේ අධිකරණ සම්පන්නත සම්මත වුණාම එදිනෙදා නඩුව අහන්න පටන් ගන්නවා. එදිනෙදා පහා පරිමාණයේ මූල්‍ය වංචා පිළිබඳව එදිනෙදා නඩුව අහන්න පටන් ගන්නවා. ඉතින් නමුත් අපි දන්නවා විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කරන්න ඕනි විශ්වාස භංග යෝජනාවක් නෙමෙයි විශ්වාසය පළකිරීමේ යෝජනාවක්. අපි දන්නවා මේ රට කොහොමද තිබ්බේ කියලා. දැන් ඔබතුමාලගේ කතාවලින්ම විපක්ෂයේ කතාවලින්ම කිව්වා මේ රට කළු සල්ලි සුදු කරන රටක් විදිහට ප්‍රචලිත වෙලා යුරෝපීය පාර්ලිමේන්තුව බ්ලැක් ලිස්ට් කරා කියලා. ඇයි බ්ලැක් ලිස්ට් කරේ? වර්තමානය ගැනද? නෑ. එදා 2014 වෙනකල් කරපු පරීක්ෂණවල ප්‍රතිඵල වශයෙන් තමයි අද උත්තරේ දුන්නේ. මේ වට වැට බැඳ නැත්තම් මේ නීති හැදුවේ නැත්තම් මේක බ්ලැක් ලිස්ට් කරනවා කියන ග්‍රේ ලිස්ට් එකට දාලා තිනවා. ඊළඟට බ්ලැක් ලිස්ට් කරනවා කියලා කිව්වේ එදා කරපු හොරගම් ගැන කියලා. අපි තමයි මේවට වග උත්තර බඳින්න වෙලා තියෙන්නේ. අපි තමයි මේව නිවැරදි කරන්න වෙලා තියෙන්නේ. ගරු අගමැතිතුමා මේව නිවැරදි කරන්න අවශ්‍ය පියවර අරන් තියෙනවා. ඊට පස්සේ GSP Plus සහනය අපිට නැතුව ගියා. ඇයි නැතුව ගියේ? මේ රටේ මානව හිමිකම් රැකුවේ නැහැ. මානව හිමිකම් රැකුවේ නැහැ. සුදු ඇන්නවිලා හිතන හිතන විරුද්ධකාරයව උස්සගෙන ගියා. උද්ඝෝෂණය කරන මිනිස්සුන්ට ගැහුවා, වෙඩි තිබ්බා, මැරුවා. උද්ඝෝෂණය කරන මිනිස්සු බය වුණා. විරුද්ධව කතා කරන්න බය වුණා. විරුද්ධව පත්‍රයක ලියන්න බැරි වුණා. මාධ්‍යවේදීන් කී දෙනෙක් මැරුවද? මාධ්‍යවේදීන් කී දෙනෙක් අතුරුදහන් වුණාද? මාධ්‍යවේදීන් කී මාධ්‍ය ආයතන කීයක් ගිනි කුඩු කරලා ගිනි පට්ටක් ගිනි තියලා කුඩු පට්ටම් කරාද? ඒත්ම සමාජයක් නේද අරගෙන ගියේ. නමුත් අද අපි GSP සාහනේ අරගත්තා. එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා අඟලුම් කර්මාන්ත ශාලා 200ක් හැදුවා. 180ක් වැහුණා GSP එක නැටි කරලා. අද ඒවා ගොඩනගමින් යනවා. මත්ස්‍ය නිෂ්පාදන යුරෝපීය මිලදී ගන්න එක නැතු වුණා. යුරෝපීය මිලදී ගන්න එක නැතුව ගියා. ඒකින්ද මේ රටේ ආර්ථිකය නැති වෙලා ගියා. නමුත් ගරු අග්‍රාමාත්‍යතුමාට විශේෂයෙන්ම නව රජයට ස්තුතිවන්ත වෙනවා. කොහොම හරි අද මේ තත්ත්වයට රට ගෙනල්ලා ලෝකේ පිළිගන්න තත්ත්වයකට මේ රට අරගෙන ආපු ගැන විශේෂම ස්තුතිවන්ත වෙනවා. අද කියනවා අර්ජුන ඇලෝසියස් ගැන. ඇයි අයිස් කොමිෂන් සභාව තියන්න තිබ්බ නේද? ශ්‍රී ලංකන් එයාලා ඉන්න එක තමුන්ගේ මස්සිනාට දීලා ලාභ විඳින්න දාති පිට ශ්‍රී ලංකා එයාලා ශ්‍රී ලංකන් එයාලා ඉන්න එක තමුන්ගේ මස්සිනාගේ පාලනයට දීලා අවුරුද්ද පාඩුව කෝටි 3134යි. ඇයි ඒ කාලේ මේවා ගැන කතා කරපම කොමිෂන් සභාව තිබ්බද? ඒ ගැන හෙව්වද? අදුගාන කමිටුවක් පත් කළාද ඒ ගැන හොයන්න? එතකොට තව තව මස්සිනා කෙනෙක් ඇරියා රුසියාවට තානාපති කාර්යාලයට. මිග්යානා ගනුදෙනු අද රටින් පැනලා ඉන්නවා. අල්ලගන්න විදිහක් නැහැ. තමුගේ මස්සිනාවගේ අල්ලන්න ක්‍රමයක් නැහැ.
ගරු මන්ත්‍රීතුමා තා විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
මම පටන් ගත්තේ නැහැ. මම විශේෂයෙන් කියනවා ඒ හින්දා අද මෙතන තියෙන ගරු කතා නායකතුමනි විශේෂ මෙතන තියෙනවා මේ මේ නුවර සිද්ධිය සම්බන්ධව මම කියන මතක නැද්ද ඒ කාලේ බේරුවල අලුත්ගම දර්ගා නගරවල වෙච්ච සිද්ධීන් ඒවා නවත්තන්නම් කියාණ්ඩුව කටයුතු කළාද මේ රජය නුවර වෙච්ච සිද්ධිය නුවරින් විසඳුවා නුවරින් එහාට ව්‍යාප්ත වෙන්න ඉඩ තිබෙ නැහැ. නමුත් අපිට මතකයි 83 කළු ජූලිය කාලේ කොහොමද මේ රටේ ජාතිවාද ව්‍යාප්ත වුණේ කියලා. අපිට ඒ නැවැත්වීමේ හැකියාව තියෙනවා. තව මේගොල්ලෝ කියනවා ශ්‍රී ලංකා මහ බැංකුව තමාටේ තබා ගනිමින් විදායක බැඳුම් කර වංචාව සිදු කිරීමට කූට අරමුණින් මේ මහ බැංකුව ආර්ථික කඩදු අමාත්‍යාංශ නැත්නම් අගමැතිතුමාට තියාගත්තයි කියලා. මතක නැද්ද ගිය පාර කතා කරන්න බැරි මේ පාර්ලිමේන්තුවේ නම කියන්න බෑ. මහින්ද රාජපක්ෂගේ නම කියන්න බෑ. නම කියන්න තහනම් හැන්සල් එකේ අයින් කරනවා කියනවා. අපිට ටීවී එකක් ඉස්සරහා මාධ්‍යයක් ඉස්සරහා නම කිව්වහම නම වෙනුවට ටීක් 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 කියලා යන්නේ නම කියන්නේ. එහෙම කෙනෙක් යටේ නේද මහ බැංකුව තිබ්බේ? මතක නැද්ද ජනාධිපති බලය පාවිච්චි කරලා මහ බැංකුව කරපු හොරගම් හිටානි දෙනට එළියට එනවා. නමුත් වර්තමාන මං දන ඉතිහාසයේ පළවෙනි වතාවට තමුන්ගේ රජියක් යටතේ සිදුවෙච්ච වංචාවක් බොහොම සද්භාවයෙන් විමර්ශනය කිරීම සඳහා කටයුතු කරපු රජය මේකයි. ඒ නිසාද මේ විශ්වාසභංග යෝජනා ගෙනාවේ. මම විශේෂයෙන් කියනවා මේ රට පිරිසිදු කරන්න, මේ රටේ ඒකාධිපති පාලනයක් දුර්දාන්ත පාලනයක් තිබිච්ච රටක් පිරිසිදු කරන්න අග්‍රාමාත්‍යතුමා ගත්ත පියවර කොච්චර තියෙනවද? කෝප් කමිටියේ සභාපතිකම විපක්ෂයට බාර දුන්නා. පහුගිය ආණ්ඩුව කාලේ විපක්ෂයට දුන්නද කෝප් කමිටියේ සභාපතිකම? ආණ්ඩුවේ ඉන්න ඇමති කෙනෙකුට නේද කෝප්
කමිටියේ? ගරු මන්ත්‍රීතුමා වෙලාව අවසන්යි, කරුණාකරලා නිම කරන්න.
ස්වාධීන කොමිෂන් සභාව හැදුවා. FCID ඇති කළා. තොරතුරු දැනගෙන පනත් කළා. සියලු මූල්‍ය කටයුතු පාර්ලිමේන්තුවට දැනුවත් කරා. වින්දිතයන් හා සාකරුවන් ආරක්ෂා කිරීමේ පනත හැදුවා. ඒ වගේම අගමැතිතුමාගේ මූණ ඉදිරියේ ඉඳගෙන විපක්ෂයට ප්‍රශ්න කරන්න පුළුවන් අවස්ථාව දුන්න මේ පාර්ලිමේන්තුවේ. මූණට මූණ ඉඳලා ප්‍රශ්න කරන්න පුළුවන් අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී මේ රටේ ඇති කළා. මේ නිසා මම කියනවා මේක ගරු කථානායකතුමනි, මේක අගමැතිතුමාගේ විශ්වාසය පළුදු කිරීම ගෙනාපු යෝජනාවක් වුණාට මේක අද අගමැතිතුමාගේ විශ්වාසය සනාථ කරන යෝජනා බවට පත් වෙලා තියෙනවා කියන එක විශේෂයෙන් කියනවා. මේකෙන් අපේ පක්ෂයේ මේ යහපාලන ආණ්ඩුව විකෘති කරන්න, විනාශ කරන්න, හදවතින් යහපාලනේ නැති ගතින් යහපාලනේ තෙලා ඇමති කන්දරපුවවත් හඳුනා ගැනීමට හොඳ අවස්ථාවක්. අර සිංහහම පොරෝගෙන ඉන්න කොටලුව කවුද කියලා හඳුනා ගන්න පුළුවන් අවස්ථාවක් අපිට උදා වෙලා
තියෙනවා. දැන් මොවිතුදේ ගරු මන්ත්‍රීතුමා, මොවිතුදේ ගරු අඛිල විරාජ් කාර්යෝත්සම් මැතිතුමා, ඔබතුමාට විනාඩි 11ක් තියෙනවා.
ගරු කථානායකතුමනි, අත වශයෙන්ම මෙම විශ්වාස භංගය පිළිබඳව විවිධ අදහස් පළ කරා. මම හිතුවා මේ කතාවත් කරනවට වඩා මේක ස්තුති කතාවක් කරන එක හොඳයි කියලා. මොකද ඒකට හේතුව තමුන්නා ගරු කථානායකතුමනි, මෙම විශ්වාස භංගය ඉදිරිපත් වෙනකොට අපි අපේ 2015 ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ අපි ඇත්ත වශයෙන්ම ජාතික මැතිවරණ තුනක් ජයග්‍රහණය කරා. එකක් ජනාධිපතිවරණය, අනිත් එක පාර්ලිමේන්තු මැතිවරණය, අනිත් එක තමයි මේ විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරන්න යන විශ්වාස භංග යෝජනාව මැතිවරණය. මොකද අපි ඇත්තටම ගම් සභාවෙන් අපි පොඩි මේ පසුබෑම ලක් වෙලා තිබ්බා. ඒකට ඔක්සිජන් දුන්නේ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු කණ්ඩායම. ඉතින් ඒ නිසා ගරු කථානායකතුමනි, අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ මැතිවරණය මෙහෙවපු හිටපු ජනාධිපතිතුමා, නැත්නම් කොමසාරිස්තුමාටත්, කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කරපු හිටපු ජනාධිපතිතුමාටත්, ඒ වගේම මැතිවරණ දෙපාර්තමේන්තුව වශයෙන් කටයුතු කරපු ඒකාබද්ධ විපක්ෂයේ කාර්යාලයටත් මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ මැතිවරණය මෙහෙවලා අපිට තව මොහොතකින් ජයග්‍රහණයක් උදා කරලා දීම පිළිබඳව. ඒ වගේම මෙතුමාලා ඇත්තරම අර කියනවා අර අන්ධ කෙනෙක්ගේ කකුලේ මැණික් ගලක් හැප්පුණත් ඒක පාදගන්න දන්නේ නැහැ. නැත්තම් ඒක අන්ධ කෙනෙක්ගේ මණික් ගලක් හැප්පුණාට ඒක වාසනාව උදා කරගන්න බෑනේ, පේන්නේ නැහැනේ ඇස් දෙක. ඒ වගේ මේ මැතිවරණයේදී ගිය ගම් සභා මැතිවරණයේදී නැත්තම් මේ ප්‍රාදේශ සභා නගර සභා මැතිවරණයේදී අත් වශයෙන්ම මේගොල්ලෝ ගත්ත ජයග්‍රහණයක් නැති කරගත්තා. මේ ජයග්‍රහණය ගත්තාම මේගොල්ලෝ මත් වුණා. මේගොල්ලෝ හිතුවා මේකෙන් විශාල මේ පෙරලියක් කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම නැත්තම් මේකෙන් ආණ්ඩු පෙරලන්න හිතුවා. ඒ නිසා තමයි විශ්වාස භංගය ගෙනාවේ. දැන් අද ඒ විශ්වාස භංගය ගෙනල්ලා ඒ විශ්වාස භංගයේ ජයග්‍රහණය කරගන්න බැරුව අද ඇත්ත වශයෙන්ම අපි පසුගිය කාලේ පසුබෑම ලක් වෙලා ඉඳලා අපිට දැන් ඔක්සිජන් දීලා අපි මේ අද හවස මේ ජයග්‍රහණයත් සමග අපි 20 ජාතික මැතිවරණ වෙනකන් අපි නැවතත් අපි ශක්තිමත් සංවිධානය වෙලා අපේ ඊළඟ සටන අපි ආරම්භ කරනවා එක්සත් ජාතික පක්ෂය විදියට. ඒ නිසා ගරු කතානායකතුමනි, අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාව උදා කරලා දුන්න සියලුම දෙනාට. මං නම් කියපු නන් නොකි වක්‍රාකාරයෙන් කුමනාකාරයෙන් හෝ අපිට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව, අපිට එකතු වෙන්න පුළුවන් වීම පිළිබඳව, ඒ වගේම අපිට ඒකට සහයෝග දක්වෝ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, දැන් මෙතන සමහර අය නෑ මේ 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 ස්ථානයේ ඉඳගෙන කතා කරන දේවල් අහන් හිටපුවම මට නම් හිතුනේ මේගොල්ලෝ මේ කොහේ ඉඳලාද මේ කතා කරන්න කියලා. පසුගිය කාලේ අද විශ්වාස භංගය කියන මේ උදවිය ආණ්ඩු බලයේ ඉන්නකොට තමුන්නාන්සේට මතක ඇති කුඩු කන්ටේනර් පිටින් අහුණා අගමැතිවරයාගේ ලියුම් දීලා ඒව නිදහස් කරගත්තා. නැත්තම් අගමැති හිටපු අගමැතිවරයාගේ ලියුම් දීලා නිදහස් කරගත්ත කුඩු කන්ටේනර් පිටින් අහුවෙලා කවදාවත් විශ්වාස භංගය ගෙනාවේ නැහැ. ඒ විතරක් නෙමේ, තමුන්නාන්සේට මතක ඇති පහුගිය කාලේ වෙච්ච දේවල් අද මම දැක්ක. අපිවත් දැන් මෙතන ඇවිල්ලා මොකක් හරි පිනකට සමහර අය, මම මේ ඔබතුමාලා ඔක්කොම කියනවා නෙමේ, පිනකට පාර්ලිමේන්තු ආපමණින් අද බාන්නේ මේ කරපු සමහර කතා ආපු එලේ ඉඳලා මඩ ගහලා විවේචනය කරලා විශ්වාස භංගේ නෙමේ වෙන වෙන පැත්තකට මේ විවාදේ අරගෙන ගිහිල්ලා කටයුතු කරපු අය. හැබැයි මම ඒගොල්ලන්ට කියන්න කැමති කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා බලාගන්න කියලා මූණ, කවුද මේ ඔය කියන ආකාරයේ මිනිස්සු කවුද කියලා. තමන්ගේ ගෙදර තියෙන ප්‍රශ්නවලට ගෙදර කෙනා නැති වුණාම දාලා ගියාම ඊට පස්සේ තමන්ගේ පෞරුෂය නැති වුණාම මෙතනට ඇවිල්ලා අනිත් අයගෙන් පලිගන්න මඩ ගහන්න හදන්න එපා කියලා මං කියනවා. මොකද ඒ ගැන මට මීට වැඩිය කියන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ තියෙන හීනමානයට, ඒ වගේම තියෙන අඩුපාඩු වලට අද ඒ විවිධ චෝදනා කරමින් මේ විවාදයට වෙන තැනකට ගෙනියන්න උත්සාහ කරා. ඒ වගේම සමහර අය ආර්ථික ඝාතකයෝ කිව්වා. හිටපු මුදල් අමාත්‍යාංශයේ ලේකම් පීබී ජයසුන්දරලාට වගේ අයට ආර්ථික ඝාතකයෝ කියලා අද ඒ වගේ පොත් ලියලා අද ඇවිල්ලා මේ අපේ ආණ්ඩුවේ සමහර දේවල් ගැන කතා කරනකොට ඒ කාලේ කොහෙද මේගොල්ලෝ හිටියේ කියලා මම අහන්න කැමතියි. හොරකම් කරලා ගසා කාලා සමහර දේශපාලඥයෝ සමහර වෙලාවට දික්කසාධන අඩුවේදී වන්දිය ඉල්ලන්නේ මාසෙකට ලක්ෂ 15යි. මාසෙකට ගෙවන්න එකඟ වෙන්නේ. මේ වගේ නිකම් බයිසිකලයක්වත් නැතුව හිට මිනිස්සු කෝටිපතිය වෙලා බිලියනර්ස්ලා වෙලා අද හොඳ මේ ලස්සන්ට ඇවිල්ලා මෙතන ටයිකෝඩ් දාගෙන කතා කරනවා. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි, මේක තමයි මේ මජර කුණු වෙච්ච පිරුණු වෙච්ච වල්වැදිත දේශපාලනේ. මේ මිනිස්සුත් හැබැයි වියදම් කරලා දේශපාලනයෙන් ජනතාව අතරින්ම ඇවිල්ලා, එහෙම නැත්නම් සමහර කොටසක් එහෙමත් නැතුව ඇවිල්ලා අද මේ විශ්වාස භංගයට සහයෝගය දුන්නා. සමහරවල් ජනපද නමන්නේ. අපි නම් ඡන්ද ඉල්ලලා ආවේ. මමත් ලක්ෂ 3ක් කිට්ටු වෙන්න මනාප අරගෙන අපි හොඳට ජනතාවෙන් ඒ සහයෝගය අරගෙන ඇවිල්ලා තමයි මේ කතා කරන්නේ. ඒ නිසා මම කියනවා ගරු කතානායකතුමනි, මේ විශ්වාස භංග යෝජනාව දැන් මේ යෝජනාව අද වෙන පැත්තකට හැරිලා තියෙනවා. පාරවලල්ලක් වෙලා තියෙනවා. මේ විශ්වාස භංග යෝජනාවෙන් ඒගොල්ලෝ කරන්න ගිය දේවල් අද ඒගොල්ලන්ටම බූමරංගයක් වෙලා තියෙනවා. ඒ නිසා මේක තමයි ditta ධම්ම වේදිනිය කර්මය. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී අදින් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ශක්තිමත් ඉස්සරහට යන ගමන ආරම්භ කරන්න. විශේෂයෙන්ම අපේ අඩුපාඩු තියෙන්නේ නැති ඒ නිසා තමයි ගිය පළාත් පාලන මැතිවරණයේදී අපිට පසුබෑවීම සිද්ධ වුණේ. ඒකට හේතු තියෙනවා. ඒකට කකුලෙන් ඇදපු දේවල්, ඒ වගේම ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ තිබ්බ අඩුපාඩු හදාගෙන ඉස්සරහට ගිහින් අපි ශක්තිමත්ව 20 මැතිවරණ ඉලක්ක කරගන්න. 20 මැතිවරණ අපි ජයග්‍රහණය ගේන. ඒ නිසා අපිට ඕනකම තියෙන්නේ මේ රටේ ආර්ථිකය හදන්න. අපිට ඕනකම තියෙන්නේ මේ රටේ තරුණයන්ට රැකියා අවස්ථා බිහි කරන්න. අපිට ඕනකම තියෙන්නේ හොරකමට වංචාවට තිත තියන්න. එතකොට දැන් මේ බැඳුම් කරේ ගත්තොත් එහෙම අද මේ 2008 ඉඳලා වෙච්ච ගනුදෙනු, ඒ වගේම ඒ සම්බන්ධයෙන් කිසිවක් කතා කරන්නේ නැහැ. ඒ වගේම ඒ සම්බන්ධයෙන් ඒ වගේ ගනුදෙනු කරපු අය අද තවත් විශ්වාස භංගයක් ගෙනල්ලා. ඒ වගේම මේ සිද්ධිය ඇති වුණාම අපි ගත්ත ක්‍රියාමාර්ග, ඒ වගේම ඒ වෙනුවෙන් කොමිසම් සභාවට මූල දීලා අග්‍රාමාත්‍යවර නිර්දෝෂී වීම ඒ තුලත් අද මං හිතන්නේ වෙනත් දේශපාලන අරමුණු බලාපොරොත්තුෙන් තමයි මේ විශ්වාස භංගය ගේන්නේ මේක මෙතන නෙමෙයි තිබුණේ ඉතින් ඒ නිසා මම කියනවා කරු කතානායකතුමනි මට ගොඩක් කතා කරන්න තිබුණත් මට මම මගේ සම්පූර්ණ කතාව අද කරන්න අපි මං නොකරන තීරණය කරා මොකද අද උදේම මේ විශ්වාස භංගයේ පුස්සබ්බවට පත් වුණා මේ විශ්වාස භංගයේ බලාපොරොත්තු ආපු ගාම නැති වෙලා ගියා ඒක ඉදිරිපත් කරපු අයට ඒ නිසා කරු කතානායකතුමනි අපි මේ ජයග්‍රහණය තුන්වෙනි දිනපු අපි මේ බලයට ආවට පස්සේ අපි දිනපු තුන්වෙනි ජාතික මැතිවරණය තමයි මේ මැතිවරණය ඒ නිසා හතරවෙනි මැතිවරණයත් එහෙම නැත්නම් ඊළඟ ජාතික මැතිවරණය අවුරුදු එකහමාරකින් එන ඒ මැතිවරණයත් අපි විශිෂ්ටව ජයග්‍රහණය කරනවා කියලා ප්‍රකාශ කරමින් මේ විශ්වාස භංගයට සහයෝගය දුන්න නොදුන්න හැමෝටම ස්තුතිවන්ත වෙමින් මගේ ස්තුති කතාව කරමින් මේ මගේ කතාව සභාගත කරන්න ඔබතුමාගේ අවසර ඉල්ලනවා බොහොම ස්තුතියි
ගරු සුසන්ත පුංචි නිර්මේ මන් එමෙතුමා ඔබතුමාට විනාඩි 8ක් තියෙනවා
ගරු කතානායකතුමනි මම මේ විශ්වාස භංගය අත්සන් කරපු කෙනෙක් හැටියට මම ඉස්සල්ලා හිටියේ අත්සන් කළා අද දවසේ හැටියට මොකද්ද කරන්න කියන එක බලන්න හැබැයි මේ පහුගිය දවස් දෙක තුල විශේෂයෙන්ම මට දුරකතන එන්න පටන් ගත්තා ගත්ත ගාන පිළිබඳව මම ඇහුවා ඔයාට 1000ක්ද හම්බුනේ 2000ක්ද හම්බුනේ 2500 මම ඇහුවා විමද්ද කතාවද මම විමද්ද කතාව නම් 200ක් හම්බෙනවා කියලා ඉතින් කතානායකතුමනි 100ක් ඉතින් මම කල්පනා කරුවා මේකෙදි කතාන්නේ කරුවොත් විශේෂම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සද්ධාන්තන් දස්සන්දානි කොටස්කාරු මන්ත්‍රීවරෙක් හැටියට අපි ඔක්කොටම මේක මහා විලි ලැජ්ජා නැති නින්දාවක්. ඉතින් ඒ නිසා තමයි මම අද විශේෂයෙන්ම මේ කතා කරන්නට විනාඩි 8ක් හරි ලැබීම පිළිබඳ ඔබතුමාට ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඔබතුමා දන්නවා ඔබතුමාත් මාත් මිත්‍රයෝ මම රත්නපුරේ ඉඳන් ත්‍රිකුණාමලයට ගිහිල්ලා භූමිය පොළොව හඳුනා නැත්තම් මහජනයාගේ ගඳ සුවඳ අඳුරන්න බැරි නම් ඒ මන්ත්‍රීවරයෙක් වෙන්න බෑ. ඉතින් එහෙම කරපු මට තේරෙනවා මොකද්ද අපිට කරන්න හැදුවේ කියලා. ඉතින් ඒ නිසා මම එකක් කියන්න ඕනි මේ ගරු සභාවේ අපි කතා කරන හැම දෙයක්ම අද මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව බොහොම අවධානයෙන් සාවධානව හුම්කම් දෙනවා. මෙතන අපිට කියන්න පුළුවන් අපි වාවිච්ච කරන වචන මිනිස්සු එකින් එක කල්පනා කරනවා හිතනවා. ඉතින් මේ රටේ ජනතාව තමයි අවසාන තීන්දුව ගන්න. අපි පෙලක් කලාවට වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහනවා. අපි පෙලක් කලාවට හැසිරෙනවා අර ගමේ ගොඩේ වෙලේ ඉන්න කොරවක්කෝ කියලා જાතියක්. ඒ කොරවක්කෝ කලබල වෙච්ච ගමම්ම ගිහිල්ලා හැංගෙනවා. හැබැයි හැංගන්නේ ඔළුව විතරයි හැංගෙන්නේ එළියේ. නැත්තම් පස්සපැත්තේදී.
පස්චාත් භාගය.
පස්චාත් භාගය. සමාවෙන්න ඕන. බරදි වචනයක් කියවුනා නම් ඒ වගේ තමයි මට පෙලක් කතා තේරුණේ මට තේරෙන විදිහට මට තේරෙන විදිහට මට අනිත් අයට වගේ උපාදි නැහැ හැබැයි තියෙනවා අවුරුදු එකහමාරක දෙක වැලිකඩ මහර බන්ධනාගාර හිටපු උපාදිය ඒකෙන් අපි හොඳ ටික තමයි ගත්තේ ඒ අනුව තමයි අද මම මේ කෙටි කතාව කරන්නේ. කතා කරන්න ඕන නම් ගරු කතානායකතුමනි පැය ගාණක් කතා කරන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේ පිළිබඳ නායකයා පිළිබඳ කතා කරන්න මට අයිතියක් නැහැ. මන්ද මම අද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් නොවන නිසා. ඒකේ වගකීම ඒට තන්ද දුන්න ජනතාව මේ ගරු මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයක බලාගත්තු දෙන්. බැඳුම් කරෙත් මේ රටේ නීති අනුව එක ක්‍රියාත්මක වෙයි. අල්ලස් පනත ශක්තිමත් කරලා තියෙනවා. ඒ යත්‍රය ගැනන වැරදිදිනවා. ඒවට දෙන දඩුවන් තියෙනවා. ඒ ක්‍රියාත්මක කරන ආකාරයක් තියෙන.
ගරු ඇමැත්තුමතා විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට.
ඒ අනුව ගරු කතානායකතුමනි, අද අපිට තියෙන්නේ අර වෙබ්සයිට් වල එහෙම නැත්තම් අර අපිට ලැබිච්ච දුරකථනවලින් අපෙන් අහපු ප්‍රශ්නෙන් අපි කොහොමද සුද්ධවන්තව වෙන්නේ කියන එකයි. අපේ ආත්මගරුත්වය විශේෂම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය අපි කොහොමද ආරක්ෂා කරන්න කියන එකයි අද අපිට තියෙන්නේ. එහෙනම් ඒක ආරක්ෂා කරන්න නම් අපි මම අනිවාර්යෙන්ම මෙයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනවා. එතකොට සහතිකයක් ලැබෙනවා මේ රටේ ජනතාවට, අපිට ඡන්ද දුන්න ජනතාවට, ඡන්ද නොදුන්න ජනතාවට. අපි මුදල්වලට, වරප්‍රසාදවලට, තනතුරුවලට කෑදරකමට කරලා නැති විත්තිය. අපිට තියෙන එච්චරයි. අපි නෑ කිව්වට වැඩක් නැහැ. අපි ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්න ඕනි. අපි හැංගිලා හිටියට වැඩක් නැහැ. ජනතාව පිළිගන්නේ නැහැ. මෙරට ජනතාව තමයි අවසාන තීන්දුව ගන්නෙ. ඒ තීන්දු ගණනාවක් අරන් තියෙනවා ජනතාව. ඔබතුමාලා හැම අවස්ථාවකදී රාජපක්ෂ මහත්තයා ගැන මතක් කරනවා. රාජපක්ෂ මහත්මයා මේ රටේ ජනහාදරයේ දිනලා හිටපු නායකයෙක් පරාජය වුණා කිව්වම අපිට තව දැන් ඉන්න අයට හිතන්න කාරණා ගොඩක් තියෙනවා. අපි ජනතාවට කෙරුවා ඇද්ද? අපි කරලා තියෙන්නේ මොකද්ද? අපි කොරවක්ෙක් වගේ හැංගිලා හිටියට අපේ පස්සේ එළියේ තිබුණාද කියන එක හිතන්න තියෙනවා. එහෙනම් අන්න ඒ ගැන හිතලා හෙද සාක්ෂිත එකඟව අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවත්ත සන්ධානයේ මන්ත්‍රීවරු කටයුතු කළොත් අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය නතර කිරීමට චුට්ටක් හරි ඉඩ ලැබි. එහෙම නැත්තම් එයා බණ්ඩාරනායක මහත්මයා නැතුව නැන් පස්සේ මම හිතන්නේ නාට්‍යයක්ද කොහෙද ගමනක අවසානය කියලා චිත්‍රපටියක් නිෂ්පාදනය කරන චිත්‍රපටියක්. මේක හැබැයි චිත්‍රපටියක් වෙන්නේ නැහැ. හැබැයිම ගමනක අවසානය වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එහෙනම් බුලත් කොලෙන් ඡන්ද ලබාගෙන හෙද සාක්ෂියට එකගව කටයුතු කරොත් ගරු කතානායකතුමනි, අපේ තනතුරු ගැන හිතර අපි කතා කරන්නේ නැහැ.
ගරු ඇමැතිතුමාගේ කාලය අවසාන වෙමින් පවතිනවා.
අපේ වර ප්‍රසාද ගැන හිතර අපි කතා කරන්නේ නැහැ. අපි මේ ඕන අවස්ථාවක දෙන්න සූදානම්. අපි මේවා පරිත්‍රාග කරලා තියෙනවා. මගේ පියා ජීවේ පුංචි නමේ තමන්ගේ මහාමෙතිකම මට චෝදනාවක් ආවා. මිල්ල අස්සුනා ලංකා ඉතිහාසයේ අස්සුනා නම් කීප දෙනෙක් කෙනෙක් එයා. එහෙනම් ඒ ලේවලෙන් එන අපි ඒක ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්නවා කියලා ප්‍රකාශ කරමින් මගේ වචන
සභාවට. ගරු රංජන් රාමනායක අමාත්‍යතුමා ඔබතුමා විනාඩි 8ක් තියෙනවා.
ගරු කතානායකතුමනි, අවිශ්වාස භංගය ගැන කතා කිරීමට ඉතාම කෙටි කාලයක් ලැබිලා තියෙනවා. ඒ අවස්ථාවට ස්තුතියි. ඉතාම වේගෙන් මගේ කතාව අවසන් කරන්න වෙනවා විනාඩි 8ක් තියෙන නිසා. ගරු කතානායකතුමනි, විශ්වාස භංගය ගැන පක්ෂ විපක්ෂ කතා සියල්ලටම කන් දුන්නා. මම හිතන්නේ විවිධ පාර්ශ්ව විවිධ පක්ෂවල අය තමුන්ට රුචි අරුචිකම් අනුව තමුන්ගේ නායකයන්ගේ රුචි අරුචිකම් අනුව මේ තමුගේ කතාව කළා. විශ්වාස භංගය ගැන කතා කරද්දී මේ පාර්ලිමේන්තුවේ කී දෙනෙක්ට විශ්වාසයක් ජනතාව අතර තියෙනවද කියන එක ගැන නැවත නැවත හිතන්න වෙනවා. ගරු කතානායකතුමනි, ඉතිහාසයේ නායකයෝ හිටියා. ඒ නායකයෝ ස්වයං විවේචනය කළා. මා දන්න විදිහට මහත්මා ගාන්ධිතුමා තමුන් කරපු දේවල් ගැන තමුන්ගේ වැරදි ගැන සොයන් විවේචනය කරා. ඩඩ්ලි සිරනායක මහත්මයා සොයන් විවේචනය කළා. එතුමා අසුනා. මං හිතන්නේ ඉන්දියාවේ දුම්රිය ඇමතිවරේ තමුන් ඉන්න කාලේ වුණ වරදන් නිසා ඇමතිකමෙන් අසුනා. තමුන් සොයන් විවේචනය කරනවා නම් මේ පාර්ලිමේන්තුවේ කී දෙනෙක්ගේ විශ්වාසය භංග වෙලා තියෙනවද කියලා තමුන්ගේ හෘද සාක්ෂියෙන්ම දැන් අහන්න පුළුවන්. ගරු කථානායකතුමනි, මා හිතන්නේ මෙතනදී මගේ නම කීප වතාවක් කියවුණා පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් අතින්. ඔවුන් කිව්ව රංජන් රාමනායක මේ විශ්වාස භංගය සහ මේ මහා බැංකු වංචාව ගැන මම දරන මතය ගැන මම මුල සිටම මේ වංචාව බව කිව්වා. ඒ පැහැදිලිව කිව්වා. මං කවදාවත් හොරු ආරක්ෂා කරන්න ගියේ නැහැ. හොරුන්ව කවදාවත් ආරක්ෂා කරන්නෙත් නැහැ ඉදිරියටවත්. මෙතන වංචාවක් වෙලා තියෙනවා. එතන මොකද? මෙතන වංචාවක් වෙලා තිනා. නමුත් අධිකරණයක් විසින් මේ නියමිත අධිකරණයක් විසින් සාධාරණව චූදිතයාව වරදකරු කරන තුරු අපිට කියන්නට බෑ. අපේ කවුද කසුන් පලිසේන? ඒ වගේම කසුන් පලිසේන මේ හොරුන්ට කිසිම අයිතියක් නෑ හොරකම් ගැන කතා කරන්නවත්. හොරකම කියන වචනවත් කියන්න අයිතියක් නෑ. ගරු කථානායකතුමනි, මං ගැන ස්වයං වාරණයක් විවේචනයක් කරන්නම්. මා දේශපාලනට එද්දි සිටියේ කුලිගයක, අදත් තියෙන කුලිගයක. මට ලැබුණු පර්මිට් එක මම 2,20,00,000 විකුණලා ඒකට පර්මිට් පදනම කියලා නමක් දාලා පර්මිට් එකේ මුදල් මම ඒක ජනතාවට බෙදා දෙනවා. මම තාම ඉන්නේ කුලිගයක. නමුත් ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ අද මේ විවාදයේ පියෝ ටීවී හරහා මුළු ලංකාවෙම අන්තර්ජාලය හරහා ලෝකෙම අයත් බලනවා. ගරු කථානායකතුමනි, අද මේ පාර්ලිමේන්තුවේ ටැක්ස් වංචා නොකරපු කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න කියලා මම කියනවා. මාත් ටැක්ස් වංචා කියලා තියෙනවා. චිත්‍රපටයකට හම්බෙනවා නම් ලක්ෂ 15ක් මම කියලා තියෙන්නේ, මට හම්බුන්නේ 50,000 නැත්නම් 100,000 කියලා. අපිට ඒ වගේ ටැක්ස් වංචා කරන්න කියලා දුන්නේ කවුද? ටැක්ස් දෙපාර්තමේන්තුවේ හිටපු අය. ඒ නිලධාරීන් අපේ ගෙවල් වල ඇවිල්ලා කියනවා, ඇයි රංජන් අයියා ඇයි මේ පෙන්වන්නේ ඔයාගේ මේ සැබෑ ගාන? පෙන්වන්න එපා. 115,000 කියලා කියන්න එපා. 100,000 කියලා කියන්න. ඒ වගේ තමයි මුළු ලංකාවේ බහුතරය දූෂිත වෙලා තියෙනවා. මගේ පර්මිට් එක මම විකුණලා තියෙනවා. මම මේ ඒකේ තිබුණා ට්‍රාන්ස්ෆරබල් කියලා තිබුණා. නමුත් මේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් ඒක විකුණලා ඒක පිළිගන්නේ නැහැ. කවදාවත් පිළිගන්නේ නැහැ ඒක. ඒක විකුණලා වෙන වෙන දේවල් කරලා තියෙනවා. පොලියට දීලා තියෙනවා, ගෙවල් අරන් තියෙනවා, නොයෙකුත් බිස්නස් කරලා තියෙනවා. ඒ වගේ අපේ සොයන් වාරණයක්, අපි සොයන් විවේචනයක් තියෙන තුරු කවදාවත් දූෂිත ලිස්ට් එකේ අංක 4ට අපේ රට ආපු එක අපිට නවත්තන්න බෑ. අපේ සොයන් විවේචනයක් තියෙන්න ඕනේ. අපේ වැරදි අපි කියන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැතුව ලංකාව ඉදිරියට ගෙනියන්න බෑ. මම කියන්නේ ගෞරව කථානායකතුමනි, මෙතන අනිවාර්යෙන් වංචාවක් වෙලා තියෙනවා. දැනට දෙන්නෙක් ඉන්නවා. account 26 block
කරලා තියෙනවා.
බිලියන් 12ක් block කරලා තියෙනවා.
කතා කරන්න දෙන්න ගෞරව මන්ත්‍රීතුමා කාටවත් කතා කරන්න හැකියාවක් තියෙනවා.
ඒ දේවල් කරන්න පුරුවන් උනේ, එවැනි දේවල් කරන්න පුළුවන් උනේ මේ යහපාලන සංස්කෘතිය නිසා. අපි කෝප් කමිටුවක් දැම්මා. කෝප් කමිටුවට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් දැම්මා. අපිට තිබුණ අපේම මන්ත්‍රීවරයෙක් දාලා මේව හංගන්න පහුගිය රජය කළා වගේ. අපේ සභාපතිවරයෙක් අපි එහෙම කළේ නැහැ. මම මේක බලන් ඉන්න ජනතාවගෙන් ඉල්ලා හිටිනවා, මේ සංස්කෘතියට මං කැමතියි, මේ හොරු ගහගන්න එකට මං කැමතියි. ඊළඟ අවුරුදු ගානේ ඊළඟ වෙන ආණ්ඩු පවා දැන් මේ දේශපාලන පරිගැනීමක් කියලා අර්ථකථනය දක්වන මේ හොරු ඇල්ලීමේ ව්‍යාපෘතිය නතර කරන්න ඔවුන්ට බෑ. ඔවුන්ට එක දිගට ඉස්සරහට විශ්වාස භංග යුගයක් එනවා. මේකෙන් නවතින්නේ නැහැ. මම මේ විශ්වාස භංගයේ ආවට කැමතියි. මොකද ඊට පස්සේ නැවත විශ්වාස භංග ඇවිල්ලා එක දිගට හොරු අහුවෙන්න ගන්නවා. හොරු අහුවෙන්නේ මෙහෙමයි. හොරු හැමදාම අහුනේ හොරාසා හොරාගේ බිරිඳ ගහගත්තා. නැත්නම් එකට හොරකමේ ගිය අය ගහගත්තා. නැත්නම් කවදාවත් හොරකම් එළියට එන්නේ නැහැ. හොරකම් එළියට එන්නේ හැමදාම හොරා පොරාසා බිරිඳ ගහගත්තම. ඉතින් මම හිතන්නේ ඒ දේ අද සිදුවෙමින් පවතිනවා. ඒ දේ සිදුවෙමින් පවතින එකේ බෙනිෆිට් එක කාටද? ඒකේ තියෙන බලාපොරොත්තුව, ඒකේ තියෙන සියලුම සක්සස් එක කාටද? පොදු ජනතාවට. පොදු ජනතාවට තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒ හින්දා මම හිතනවා එක දිගට දෝෂාභියෝග ගේන්න, එක දිගට විමර්ශනය කරන්න, එතකොට තමයි ලංකා ජනතාවට අර හොරකම් කරපු සල්ලි ටික නැවත ලබා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ හින්දා අපි හිතනවා තාත්තා කරපු දරුවා කරපු දෙයට තාත්තා බලි නැහැ. අපි කවදාවත් මේ හොරුන් ආරක්ෂා කරන්නේ නැහැ. කවදාවත් මේ හොරු හොරකම් කරලා තියන්නේ ලංකාවේ අහිංසක මිනිසුන්ගේ සල්ලි. යාදෙන්නේ ලේබඩ යනවා. මුන්ට හෙන ගහන්න ඕන. ඒ හින්දා මම හිතනවා මේ වංචාවට ඍජුව වක්‍රාකාරව හෝ උදව් දුන්න හැම කෙනෙක්ම නීති ඉදිරියට ගේන්න ඕනේ. ඒ හින්දා මම හිතනවා මේ ආණ්ඩුව තුල කොමිෂන් පිහිටෙව්වා, විමර්ශනය කෙරෙව්වා, ඒ වගේම මේ වගේ දෝෂාභියෝගයේ දේවල් ගේන්නට ඉඩ සලස්සලා තියෙනවා. නමුත් ඒ කාලේ මීට වඩා මහා වංචා වෙද්දී මේ සියලු දේවල් නිහඬව හිටීම කට්ටිය දැන් ඇවිල්ලා කියනවා ඒ අය මේ සංස්කෘතිය දිගටම ගෙනියන්න මේක හොඳයි. මේකේ ප්‍රතිඵලය, මේකේ සියලු බෙනිෆිට් එක ජනතාවට. අපි කවදාවත් හොරු ආරක්ෂා කරන්නෙත් නැහැ. මා මේ ක්‍රමයට කැමති. අපි හොරු එකතු වෙලා මේවා අවලින් හොරු අල්ලමු කියන පරිවිඩේ
මම කියනවා. ස්තුති ගරු වජිර අභිවාදන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, මම හිතන්නේ විශ්වාස භංග ඉතිහාසය ගැන කතා කරන්න වෙලාවක් නැහැ. විනාඩි කීපයක් විතරයි තිබෙන්නේ. ඒ නිසා මම කල්පනා කරා මගේ කතාව හැන්සඩ් ගත කරන්න පළමුවෙන්ම අවසර ඉල්ලන්න. මොකද වැදගත් අදහස් කීපයක්ම මේ සම්බන්ධයෙන් කියන්න තිබෙන නිසා. මම හිතන්නේ උදේ ඉඳලා අදහස් ප්‍රකාශ කර අපේ ගරු මන්ත්‍රීතුමන්ලා ඇමතිතුමන්ලා, මම කල්පනා කරා මේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, මම හිතන්නේ ලොකු පොතක්, මේ පොතේ කතානායකතුමනි කොහේ හරි අද විවාදය ඉවර වෙන්න කලින් කවුරු හරි කතිකෙක් මේ පොතේ කොහේ හරි සඳහන් කරලා තියෙනවා නම් ගරු අග්‍රාමාත්‍යතුමා වැඩිකාරයෙක් කියලා, එහෙම නැත්නම් මේක සාක්ෂි දීපු බලිත් සමරවික්‍රමතුමා වැඩිකාරයෙක් කියලා, එහෙම නැත්නම් කබීර් රෂීම් සාක්ෂි දීපු ඇමතුමා වැඩිකාරයෙක් කියලා මයි හිතනවා පිටුව අරගෙන කියවන්න පුළුවන්. පොත පොඩ්ඩක් ඉන්නවා විමල්, විනාඩි 4යි දින වාගේ වෙලාවෙන් ගන්න. ඒ නිසා මම කියන්න කැමති ඔබේ වෙලාවෙන් මේ පොත අරගෙන කරුණාකරලා මේ පිටුව ජාතියේ දැන ගැනීම සඳහා කියවෙවොත් හොඳයි. ඒ නිසා මේ පොතේ සංක්ෂිප්ත වාර්තාවේ පිටු 900 ගණනකින් තිබෙන පොතේ අග්‍රාමාත්‍යතුමා සම්බන්ධයෙන් තිබෙන සංක්ෂිප්ත වාර්තාවේ කොලේ පමණක් මම කියවන්න බලාපොරොත්තු වෙනවා. එතකොට බලන්න ඒක සඳහන් වෙනවා සංක්ෂිප්ත වාර්තාවේ පිටු අංක 930 931. ඒක සඳහන් වෙනවා අර්ජුන මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි මහතා හිතාමතාම ගරු අග්‍රාමාත්‍යවරයා නොමග යවා ඇති අතර ඔවුන් විසින් සත්‍ය තොරතුරු අග්‍රාමාත්‍යවරයාගෙන් වසන් කර 2015 පෙබරවාරි 27 දින පැවැත් වූ භාණ්ඩාගාර බැඳුම් කර වෙද්දේශීය සම්බන්ධයෙන් තොරතුරු හා සිදුවන වාර්තා කිරීමේදී ඒ පිළිබඳ සත්‍ය තත්ත්වය වැරදි ආකාරයට පෙන්වා දී ඇති බව සඳහන් කරලා තිබෙනවා ඒ පිටුවේ. ඒකම සඳහන් කරලා තිබෙනවා මහේන්ද්‍රන් මහතා සහ නියෝජ්‍ය මහබැංකු අධිපති සමරසිරි මහතා දෙනු ලැබූ විස්තර මත විශ්වාසය නොතබා තමා විසින් ස්වාධීනව මේ පිළිබඳ තහවුරු කරගත්තේ නම් පාර්ලිමේන්තු වේදිකල ප්‍රකාශය කිරීමට ප්‍රථමව මහබැංකුවේදී සිදු වූ දේ ගැන මිස මීට වඩා හොඳින් දැන ගැනීමට අවස්ථාවක් තිබුණා කියලා. ඒකම කියලා තියෙනවා ගරු අග්‍රාමාත්‍යතුමා විසින් තමාගේ තනි තීරණය මත කටයුතු කර වහාම 2015 පෙබරවාරි 27 සිදු ඍජු ස්ථානගත කිරීම අත්හිටුවීමට හෝ නැවැත්වීමට හෝ
මහේන්ද්‍රන් මහතා වෙත උපදෙස් දී නැති බව නියෝග කර නැති බව සනාථ කිරීමට සාක්ෂි කිසිවක් නොමැත. එතකොට දැන් මෙහෙම තියෙද්දි තමයි අධිකාරියේ නඩුවක් තියෙද්දි අග්‍රාමාත්‍යතුමාටත් රජයටත් බඩ ගහන්නේ. ඊළඟට මට විනාඩි කීපයක් තියෙනවා. මම ඔබතුමාට ඔබතුමාලගේ අවස්ථාව ගන්න. ඒ වෙනුවට ගරු
රත්නායකතුමනි, සභාවේ ලිපිලේඛන සම්බන්ධව මම ප්‍රශ්න නගන්නේ. දැන් වජිරාභවයතන අමතුමා ප්‍රකාශනපත් කරනවා සභාවේ ඉදිරිපත් කරපු බඳුන් කර මේ වංචාව පිළිබඳ වාර්තාව. මා දන්නා තරමින් ඒක ඉංග්‍රීසි පිටපත විතරයි අපිට දුන්න, අපිට සිංහල පිටපතක් දුන්නේ නැහැ. දැන් අමතුමා කොහොමද සිංහලෙන් කියවන්නේ පොලේ 900 ගානක් කියලා? අපිට ලැබිලා නැහැ.
හොඳයි කියන්නේ. ඔව්.
ඊළඟට ඒ වෙනුවට ගරු අග්‍රාමාත්‍යතුමා බලාපොරොත්තු වී ඇත්තේ මහේන්ද්‍රන් මහතා හට නිසි ක්‍රියාපටිපාටියක් අනුව ගොස් හරි තීරණයක් ගෙන ඒ ක්‍රියාත්මක කිරීමට පෙර මූල්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමයි කියන එක තමයි පිටු අංක 931 සඳහන් වෙන්නේ. ඒතකොට ඉතා පැහැදිලිව එකක් බැඳුම් කර වාර්තාව මහ පොතක්. මේ තියෙන මේ ශේෂ්ඨාධිකරණ මිනිස්වරු 3 දෙනෙක්ගෙන් සමන්විත පරීක්ෂා කරපු වාර්තාව. දැන් මේක අනුව විශ්වාස භංගයක් ගේන්න ඕනේ නැහැ. මේක අනුව පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වෙනි වගන්තිය අනුව മന്ത്രി ධූරය අහෝසි කිරීමට යෝජනාවක්.
තව විනාඩි 3ක් තියෙනවා ගරු ඇමතිතුමා.
ඒ නිසා ගරු කථානායකතුමනි, ඇත්ත වශයෙන් මේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් අපේ ඉන්න ගරු മന്ത്രിතුමන්ලාට තිබෙන අනවබෝධය සහ ඒ පිළිබඳ තිබෙන දැනුමේ තිබෙන නොහැකියාව නිසා මම හිතනවා මහා වංචාවක් මංකොල්ලයක් හැටියට පෙන්නු කරාට රජයට සිදුවිච්ච අලාභයක් තියෙනවා නම් එවැනි අලාභයක උද්දම්බකෝ සියල්ලම පෞද්ගලික අංශය කරපු ව්‍යාපාරයක් හැටියට සීල් දියලා තියෙනවා. රාජ්‍ය අංශය කරපු ව්‍යාපාරයක් නෙමෙයි. එතකොට මේ සභාගම ලියාපදිංචි කරන්නේ 2013. එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ තියෙන කාලේ තමයි මේ සමාගම මහ බැංකුවේ ලියාපදිංචි කරන්නේ. 2013, 2014, 2015, 2016 අපි රජයේ බලයට එනකොට 2015 අපි සඳහන් කරා පැහැදිලිව ප්‍රයිවට් ප්ලේස්මන්ට් ක්‍රමය අපි අහෝසි කරනවා කියලා. ඒ අනුව අපි විවෘත වෙළඳපොළ ක්‍රමය ඇති කළා. දෙකටම අවුරුදු 40ක් නීති තිබෙන්නේ නැහැ. එතකොට එහෙම නීති නොතිබිච්ච රටේ පුජ්‍යලික අංශයේ ලාභ ලැබලා ඇති. ඒ ලාභ අපි ආපහු අය කරගන්න යන එක මම හිතනවා ජාතික වශයෙන් වෙනම ප්‍රශ්නයක් තිබෙනවා. හැබැයි බලනවා මේ හරහා පුළුවන් ද කියලා අපේ රජයට මඩ ගහන්න. මට ඔබට කියන්න තිබෙන්නේ මේ වார்த்தාව හරිනම් කරුණාක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වෙනි වගන්තිය යටතේ മന്ത്രി ධූරය අවශ්‍ය කිරීමේ යෝජනාව ඔබට ගේන්න පුළුවන්. මේක ගැන අධිකාරිය දැන නඩු යනවා. අධිකාරිය විභාග වෙනවා. හැබැයි බලන්න අපි එතනනුත් එහාට ගිහිලා රජයක් හැටියට අවස්ථාව ලබා දීලා තිබෙනවා විවාද කරන්න. දැනට මේ සම්බන්ධයෙන් කීප දෙනෙක් අත්අඩංගුවේ ඉන්නවා. එතකොට සමහර අය අහනවා අර්ජුන මහේන්ද්‍රන් අල්ලා දෙන්න බැරිද කියලා. එතකොට මේ රටේ පළවෙනි වතාව නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු අල්ලා ගන්න බැරුව දවස් 2 3 4 5 හැංගිලා හිටියා. අල්ලන්න බැරි වුණා. ටීවී එකේ දැම්මා ලක්ෂ 10යි කියලා පළවෙනි දවසේ. දෙවෙනි දවසේ දැම්මා ලක්ෂ 20යි කියලා. දවස් 5ක් යනකම් අල්ලා ගන්න බැරි වුණා. හැබැයි පසුව උන් බාර වුණා. එතකොට රජයට මඩ ගැහිීමේ ව්‍යාපාරයක් හැටියට තමයි අපි දකින්නේ ඔබ මේ ඉදිරිපත් කළ තිබෙන සියලුම කාරණා. මේ කාරණා සම්බන්ධයෙන් විවාදයක් ලබා දීම අග්‍රාමාත්‍යතුමා කරමු ඉතාම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. එතකොට එවැනි ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් කළා තිබෙන ආණ්ඩුව ඔබට පුළුවන් අද විවාද ඉවර වෙන්න ඉස්සෙල්ලා මේ පොතේ පිටු අරගෙන හැන්සාඩ් ගත කරලා කියන්න. ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු 3 දෙනෙක්ගෙන් සමන්විත විවාහ කරපු වාර්තාවේ අහවල් පිටුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සම්බන්ධයෙන් අහවල් වගන්තිය සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා මිත්‍රවරුනි, මම කථානායකතුමනි දීර්ඝ වශයෙන් කරුණු කියන්න යන්නේ අපේ අග්‍රාමාත්‍යතුමා ගැන මුළු රටත් ලෝකයක් දන්න තමන්ගේ දේපොළවත් බලාගත්ත නැති රාජ්‍ය නායකයෙක් බලනවා තමුන්නාසලා දුර්වල නම් මොනවටද මඩ ගහන්නේ? දුර්වල නම් ඉන්නරින්නකෝ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට. අග්‍රාමාත්‍යතුමා ශක්තිමත් නිසා තමයි ඔබ බලන්නේ 2019 ඉස්සලා ගහන්න. ඔබට කවදාවත් ඒ වැඩේ කරන්න හම් වෙන්නේ නැහැ කියලා මම මතක් කරන්න කැමතියි ගරු කතානායකතුමනි. ඒ නිසා රජයට මඩගැහිම නවත්තලා කරුණාකර සාධාරණව යුක්තිසහගතව ඉදිරිපත් වෙලා තියෙන වාල්තාණ්ඩුව ක්‍රියා කරන්න කියලා මම ඔබෙන් ඉල්ලන්න කැමතියි.
ඔබ චුටි ගරු ඇමතුමා, ගරු විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මයිතාමත්ම
විනාඩි 7ක් තියෙනවා ඔබතුමාට.
ගරු කතානායකතුමනි, ඇත්තටම ගරු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරිපත් කරපු විශ්වාස භංග යෝජනාව දැන් භංගත්වයට පත් වෙමින් තිබෙන වෙලාවක මම හිතන ඔබ අමතන්නට අවස්ථාව ලැබීම ගැන මම ඊටමත් සතුටු වෙනවා. ගමේ කතාවක් තියෙනවා ගරු කතානායකතුමනි, කන්දක් පිළිලාලා මේ පැටියෙක් වැදුවා වගේ කියලා. නමුත් අද අපට පේන ඒකාබද්ධ විපක්ෂය කන්දක් විලිලාලා 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 අන්තිමට මී පැටියෙක්වත් වදා ගන්න බැරි වුණයි කියන කාරණය ගරු කතානායකතුමනි මම කියන්නට කැමති. ඒ විතරක් නෙමෙයි, අපි ඉතාමත්ව පැහැදිලිව කියනවා අවුරුදු 40ක් දේශපාලනය කරලා හතර වතාවක් අගමැති දුරය දරලා එතුමට ඉදිරිපත් කරන්න පුළුවන් වුණේ මේ දින 100 ආණ්ඩු යටතේ තිබිච්ච අගමැතිවරයාට චෝදනා කරපු එක තමයි අද මේ අරගෙන ඉවෙලා විශ්වාස භංග යෝජනාව ඇවිල්ලා තින්නේ ජූලි මාසේ 2015 අගෝස්තු 17 වෙනිදායින් පස්සේ අලුත් ආණ්ඩුවක් තුල. එසම මම අහනවා, සදාචාරයක් තියනවද, ශිෂ්ටාචාරයක් තියනවද මේ රටේ? විශේෂයෙන්ම ගිය ආණ්ඩුවක හිටපු අගමැතිවරයෙකුට ලැජ්ජ නැතුව ඒකාලේ විශ්වාස භංග යෝජනාව ගෙනල්ලා ඒක ඉදිරිපත් කරන්නේ නැතුව අලුත් ආණ්ඩුවක් තුල ජනතා පරමාධිපත්‍යයෙන් පත්වෙච්ච ලක්ෂ 5කට වැඩි ඡන්ද ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් විතරක් ගනිපු ගරු අග්‍රාමාත්‍යවරයාට අද මෙතුමල්ල විශ්වාස භංග යෝජනාවක් ගේනවා. මම ඔබතුමල්ල ගැන කතා කරන්න කැමති වෙන්නේ නැහැ. මම මෙතන ඉන්න අය ගැන කැමති වෙන්නේ නැහැ. මං නංගම් කියන්නේ නැහැ. හැබැයි ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, මේ විශ්වාස භංගය ගෙනපු පුද්ගලයෝ පිළිබඳ කතා කරොත් 2015 ජනවාරි 8 වෙනිදාත් 2015 අගෝස්තු 17 වෙනිදාත් විශ්වාසය බංගත්වයට පත් කරපු කණ්ඩායමක් අද 55ක කණ්ඩායමක් ගෙනල්ලා තමයි අද මේ යෝජනාව ගේන්නේ. 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ ඔබතුමා දන්නවා කරු කතානායකතුමනි, හතරෙන් එකක්වත් හරියට ලාහට ගෙම්බ ඇහිදින්න වගේ තමයි මන්ත්‍රීවරුන් එකතු කරලා අද මේ විශ්වාස භංග යෝජනාව ගෙනත් දෙන්නේ. අර මම දන්නේ උදේ ගම්මන්පිල මගේ හිත මිත්‍ර මන්ත්‍රීතුමා ඉන්නවද කියලා. ඊයේ පෙරේද කිව්වේ කොහමද? හෙට ඉර පායන එක විශ්වාස නම්, හෙට ඉර පායන එක සත්‍ය නම් රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ විශ්වාස භංගයෙන් පරාජයට පත් වෙනවයි කියලා ප්‍රකාශ කරේ. බලන්න අද කතා කරන්න දෙයක් නැහැ. මම අහනවා, ඒකට උල්පන්දම් දීපු, ඒකට අප්පුඩි ගහපු අයගේ අද කටේ පිට්ටුද කියලා මම අහන්න කැමති ගරු අපේ කතානායකතුමනි. විශේෂයෙන්ම මම එකක් කියනවා, මේ විශ්වාස භංගයේදී තිනවා මුදල් ඇමතිවරයා විසින් නොයෙක් පනත් කීපයක් දාලා මුදල් අමාත්‍යවරයා විසින් නිත්‍යානුකූලව ඉටු කළ යුතු කිසිදු කාර්යභාරයක් අග්‍රාමාත්‍යවරයා විසින් ඉටු කර නොමැති අතර ඉහත නීති කිසිවක් අග්‍රාමාත්‍යවරයා විසින් උල්ලංඝනය කරලා නැහැ කියලා මම පැහැදිලිව පේනවා. මේකේ බැත් ගත්තම ඔක්කොම කරුණු 14න් ගත්තම ඔක්කොම තියෙන බැඳුම්කරයට සම්බන්ධ ඒවා. ඒ කියන්නේ අවුරුදු 40ක් දේශපාලනය කරපු, හතරවරක් අගමැතිවරයෙක් හැටියට කටයුතු කරපු මේ ශ්‍රේෂ්ඨ නායකයාට දුන්නේ මේ චෝදනා දෙකක් විතරක්.
අර විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට.
ඉල්ලගෙන ගරු කතානායකතුමනි කටයුතු කරන්නේ. ඒසම මම කනගාටු වෙනවා මේ වගේ බංකොලොත් එච්ච අය. මම තව විනාඩියක් දෙන්න ගරු කතානායකතුමනි.
විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට.
විනාඩියක් මට ඇහෙන්නේ කතානායකතුමනි. ඒ නිසා තව විනාඩි දෙකක් ඕනේ, විනාඩි 5ක්. අවසාන වශයෙන් කියනවා මේ අය සීන මවන්නේ ගරු කතානායකතුමනි, දැන් අගමැති කමට මහින්ද රාජපක්ෂ මහත්මයාට ඉදිරිපත් වෙන්න කියලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා ගරු කතානායකතුමනි, ජනාධිපතිවරයෙක් හැටියට දෙවරක් පත්වෙච්ච කෙනෙකුට ඊට පහළවත් කොහෙවත් මං හිතනවා අගමැති කම තරතුරක් දරන්න පුළුවන් කමක් තියනවාද කියලා. පියවගන්ති යටතේ මම ඒක පැහැදිලිව කියනවා. ජනාධිපතිවරයා දෙවරක් ජනාධිපති දුරේ වැඩ කළා. එතුමා ජනාධිපති දරයට දුදුසු නැත්නම් මම අහනවා, ජනාධිපති දුරේ ඉඳලා ඒ එතුමා නැවත අගමැති වෙන්නේ කොහොමද කියලා. අගමැති තනතුර පස්සේ ජනාධිපතිවරයා යම් අසනීපයකින් ඉල්ලාස්වීමකින් මියයාමකින් ජනාධිපති දුරේ අයින් වෙච්ච දවසට
අගමැතිවරයා
හිතන
ගරු කතානායක ව්‍යවස්ථාව පිළිබඳව මේ ප්‍රශ්නේ අහන්නේ ස්ථාවරයේ මෙතුමා කරා දෙසරයක් ජනාධිපති වෙච්ච කෙනෙකුට නැවත අගමැති රැකෙන්න බෑ කියලා මම අහනවා.
ආණ්ඩුවේ විශ්වාස භංගය විනාශ කළා එට වෙනකොට අපි අවස්ථාව උදා කරන්න කැමතියි කියලා වාඩි වෙන්න ගිහිල්ලා. ඔයා කතානායකද? ඔය කතානායකද? වාඩි වෙන්න
ඉවර ගන්න.
ගරු කුලාසනේ ගරු කතානායක තුමනි
මහද පොයින්ට් වල
කතානායකවරු මහ ගොඩක් ඉන්නවා.
ගරු මන්දේතුමා
ඔබතුමාගේ අනසකට
අපිට
කටයුතු කරන්නේ නැහැ. මේ වගේ ඉතාමත් නිර්ලජ්ජී විදියට තමන්ගේ අද තමන්ගේ පරාජය අද පරාජය ඉවස ගන්න බැරුව දැන් නන්දොඩර හරියට අර භූමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ නටන මේ කණ්ඩායමට තව මොහොතකින් අපි ඒ පරාජය පෙනිපෙනි පෑල දොරින් යන්නට සිද්ධ වෙනවායි කියන එක මතක් කරමු. බොහොම
ස්තුතියි. හොඳයි, බොහොම ස්තුතියි. ගරු ජයසිරි ජයසේකර අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 13ක් තියෙනවා. ඒක ජීලා මං හිතන්නේ.
ගරු කතානායකතුමනි, මම වැඩි වෙලාවක් ගන්නෙ නැහැ. විශේෂයෙන් මං කාරණා කීපයක් මතු කරන්න කැමතියි. පළවෙනියෙන් විශේෂයෙන්ම මේ ආණ්ඩුව පිළිබඳව තියෙන ප්‍රශ්න එකක්. අද මේ ඉදිරිපත් වෙලා තියෙන විශ්වාස මං යෝජනාවේ කාරණා පිළිබඳව අපි මුල ඉඳලම කතා කරපු කෙනෙක් මම. ඒ වගේම කෝප් කමිටුවේ සමාජිකෙක් විදිහට මම මේ පිළිබඳ විශාල කටයුතු ගණනාවක් කරා මේ කෝප් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා. ඒ සඳහා අපි විශාල කැපවීමක් කරා. එහි ආපු විවිධ වාර්තාවලට අපි මැදිහත් වුණා. ඒ වගේම ආපු තර්ක විතර්කවලට අපි මැදිහත් වුණා. ඒ නිසා මේ බඳුන් කර ගනුදෙනුව පිළිබඳව තියෙන කාරණය මේ රටේ මිනිස්සු කවුරු මොනවා කිව්වත් මොන තර්ක ඉදිරිපත් කරන්න හැදුවත් පොඩි ළමයෙකුටවත් තේරෙනවා මේ බඳුන් කරේ විශාල වංචාවක් සිද්ධ වුණායි කියලා. ඒ විතරක් නෙමෙයි, ඒකට අවශ්‍ය කරන ඒ වග කියන අය වෙනද අපි කිව්වේ බොන්ඩ් එක කිව්වම ජේම්ස් බොන්ඩ් ගැනයි නැත්නම් සීන් කොන්ඩර් ගැනයි නැත්නම් රොජර් මුවර්ස් ගැනයි තමයි අපි කතා කරන්නේ. හැබැයි අද ඒකට අර්ජුන් ඇලෝසියස්ලා අර්ජුන් මහේන්ද්‍රන්ලා කසුන් පලිසේන්ලා මේ විදිහට අද 0.0 හත තිබිච්ච ජේම්ස් බොන්ඩ්ලා වෙනුවට අද වෙන එකක් තියෙනවා. ඒ නිසා මේකෙන් හොරගම් කරපු මුදල් අපි නැවත මේ රටට ගන්න නම් මේ සම්බන්ධව තියෙන කාරණා ඉස්සරහට ගෙනියන්න ඕන. එනිසා මේකෙදී බොහොම පැහැදිලිව මම කියන්න කැමතියි මේ විශ්වාස භංගයේ කවුරු ගෙනාවත් ඒ විශ්වාස භංගයේ තියෙන කාරණා පිළිබඳව මට හෘද සාක්ෂියට එකඟව ඒකට එකඟ වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම අනෙක් කාරණේ කියන්න ඕනේ මේ ආණ්ඩුකරණය ගැන කතා කරපුවාම ගරු කතානායකතුමනි ඔබතුමා දන්නවා 2015 ජනවාරි 8 අපි වැඩ කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට. මෛත්‍රීපාසිසේන ජනාධිපතිතුමාට වැඩ කරපයි නෙවෙයි අපි. නමුත් එතුමා 162ක් අරගෙන මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වුණා. ඊට පස්සේ දවස් කීපයක් ඇතුළත එතුමා අපේ පක්ෂයේ සභාපති ධූරය බාරගත්තා. ඒ සභාපති ධූරය බාරගත්තයින් පස්සේ පක්ෂක නායකයෙක් කවුද ඉන්නේ නායකයත් එක්ක අපි එකට එකතු වෙලා ගමනක් යනවා. ඒක තමයි අපි අදත් ඉන්නේ. ඒ නිසා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදියට මෛත්‍රීපාසිසේන ජනාධිපතිතුමා අරගෙන යන ක්‍රියාදාමය තුළ අපි පක්ෂයක් විදියට එතුමාගේ නායකත්වය පිළි අරගෙන අපි වැඩ කරා. එතකොට මේ ආණ්ඩුව දෙකක් හදාගන්න අපිට හේතු වුණේ ඇයි? මම මේ රටේ ජනතාවට තමයි ඒකට පළවෙනියෙන්ම ඇඟිල්ල දික් කරන්නේ. මොකද හේතුව එදා 162ක් දීලා මෛත්‍රීපාසිසේන ජනාධිපතිතුමා පත් කෙරුවා නම් හැබැයි අගෝස්තු 17 වෙනිදා 106ක් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට 95ක් අපිට දීලා ආණ්ඩුවක් හදාගන්න බැරි තැනකට මේක පත් වුණා. ඒ නිසා තමයි මේ යුනිටි ගවර්න්මන්ට් එක කියන එක නැත්තම් ඒකාබද්ධව හදාගන්න තිබිච්ච ආණ්ඩුවක් හදාගන්න සිද්ධ වුණේ. මොකද ජනාධිපතිවරයා එක පක්ෂයක, අග්‍රාමාත්‍යවරයා තව පක්ෂයක. ඒ නිසා අපිට මේ ආණ්ඩුව අරන් යනකොට මේකේ මූලිකම ප්‍රතිපත්තිමය ප්‍රශ්න ගන්නාවක් තියෙනවා. අපි ඉන්න මතවල නෙමෙයි එක්සත් ජාතික පක්ෂය ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට සමහරවට අපිට එකඟ වෙන්න බෑ ගරු කතානායකතුමනි. ඒ නිසා කැබිනට් මණ්ඩලෙත් සමහර කාරණා පිළිබඳ අපි දැඩි ලෙස මෙයාට විරුද්ධ වුණා. ජාතික සම්පත් ඉක්ිනීම සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම මතයක. අපි මේ මතය කැබිනට් මණ්ඩලය ඇතුලේ බොහොම පැහැදිලිව නිරූපණය කෙරුවා. ඒ විතරක් නෙමෙයි ඒවට විරුද්ධව කතා කරන්න තියෙන හැම වෙලාවකම අපි කතා කරා. ඒ නිසා මේ කාරණා ගත්තම එකින් එක අපි මම කියන්න කැමතියි මේක මේ මම දැක්ක අදත් අපේ ඒක මන්ත්‍රීවරයෙක් කියන එක්සත් ජාතික පක්ෂ අපේ මුජිබර් රවුමාන් මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට. එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ විදියට. මේ පක්ෂ දෙක ආණ්ඩු කරනවා නම් ඒ ආණ්ඩු කරන පක්ෂ දෙකේ ප්‍රතිපත්ති ගලපගෙන ඉස්සරහට යන්න ඕනේ. එහෙම යන්න බැර නම් නායකයෝ දෙන තීන්දුව කරන්න ඕනේ. අපි තනියම යනවායි කිය. අන්න ඒ තීන්දුව එනතුරු තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපිට එතනින් ඉවත් වෙන්න බැරි තත්ත්වයකට අදපත් වෙලා තියෙන්නේ. එනිසා මම කියන්න කැමතියි ගරු කතානායකතුමනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි දරන මතවාදය මේ කාරණේදී අපි හැංගි හොරා කියන සූදානම් නැහැ. අපි දෙවෙනිදා රාත්‍රියේ තීන්දුවක් ගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මේ විශ්වාස භංගයට පක්ෂව අපි ඡන්දය දෙනවායි කිය. හැබැයි අද වෙනකොට අපි මේ කාරණේ ගත්තම සමහර අය මේකෙන් ඉවත් වෙන්න නැත්තම් පාර්ලිමේන්තු එන්නේ නැති වෙන්න තීරණය කළා තියෙනවා. අපිට කොන්ද ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට එක් කරන්න බෑ ගරු කතානායකතුමනි. මේ රටේ මිනිස්සු මේ බැඳුම් කරේ සම්බන්ධ දරන මතය අද ගම් ඇතුලේ ව්‍යාප්ත වෙලා ඉවරයි. අපි මේ බැඳුම් කරේට මේ ගේන විශ්වාසභංග යෝජනාව අපිට පුද්ගලීය විදිහට අපි කල්පනා කරන්නේ නැහැ. මට අපේ රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂේ නායකතුමාව අපිට අයින් කරන්න උවමනාවක් නැහැ. එක්සත් ජාතික පක්ෂේ ඒකේ පක්ෂේ වැඩ පිළිල අග්‍රාමාත්‍යතුමා විදියට මේ රටේ අද කැබිනට් එකේ ප්‍රධානියා ජනාධිපතිතුමා මේ යන්නේ කැබිනට් ආණ්ඩුව මේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් මේ යන්නේ. එතකොට ඒක තුළ ප්‍රධානියා ජනාධිපතිවරයා විදියට යන්නේ. අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ තවත් සමාජිකයෙක් පමණයි. හැබැයි එතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා. ඒ වගේම 106ක් පාර්ලිමේන්තුවේ බහුතරයක් එතුමන්ලාට තියෙනවා. අපි 42ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකතුමා රටේ ජනාධිපතිවරයා විදියට එතුමා අපිට ආරාධනා කරලා තියෙනවා මේ ආණ්ඩුවත් අපි එකට එකතුලා යමු කියලා. ඒ එකතු වෙලා යන්න ඕනේ නැහැ කියන තීන්දුව හෙට ජනාධිපතිතුමා ගත්තොත් අපි එතනින් ඉවත් වෙන්න සූදානම් කිසි ගැටලුවක් නැහැ. මොකද අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනන්‍යතාවයත් බිය යුතුයි. ඒ නිසා අපි මේ ක්‍රියාදාමයේදී බොහොම පැහැදිලිව මම කියන්න කැමතියි අපි වෙන පක්ෂ හදන්න ගියේ නැහැ. අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ. අපි එළියට ගිහිල්ලා වෙනත් පක්ෂ හදලා ඒ වගේම ඡන්දිල්ලලා වෙනවට පිල්ල කරන්න ගියේ නැහැ. මොකද අපි එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අනන්‍ය වෙච්ච බැඳීම් වෙනත් විදියකට තියෙන පක්ෂ දෙකක්. ඒ නිසා අපි මේ ක්‍රියාදාමය ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඒ නිසා මම ඔබතුමාට කියන්න කැමතියි එක්සත් ජාතික පක්ෂයට බෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන් මාර්ගයේ තීන්දු කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බෑ එක්සත් ජාතික පක්ෂයේ ගමන් මාර්ගයේ තීන්දු කරන්න. මේ විශ්වාසභංගයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය ඇතුළේ සිද්ධ වෙන වෙනස්කම් ගැන අපිට කතා කරන්න කිසි අයිතියක් නැහැ. හැබැයි ආණ්ඩුව විදියට ඉදිරියට අපි යනවා නම් ආණ්ඩුවක් ඉදිරියට ඉස්සරහට යන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි යම් ප්‍රතිපත්ති මාලාවක් යටද තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා අපි ඒ සඳහා අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ටික ගන්නවා. අපිට කොන්දක් තියෙනවා ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව ඇතුලේ විශ්වාස භංගයට පක්ෂව අත උස්සලා හෙට ගෙදර ගියත් අපිට ප්‍රශ්නයක් නැහැ කරුකව තනා එකතු. ඒ නිසා මම කියන්න කැමතියි අපි මතවාදයේත් එක තමයි අපි දේශපාලනය කරන්නේ. මම එක්සත් ජාතික පක්ෂෙන් ඉවත් වෙනකොට මම පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරේ අතෑරලා දාලා තමයි ගියේ එළියට. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරේ ඉඳගෙන අපි මට ඕන නම් තිබුණා ඇවිල්ලා මේ පැත්තේ ඉඳගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ ඕන නම් කැබිනට් මණ්ඩලේ නැත්තම් නියෝජ්‍ය අපති කෙනෙක් හරි නැත්තම් නිකම නිකම් මන්ත්‍රී කෙනෙක් හරි විදියට ඉන්න. නමුත් මම ඒක කරේ නැහැ. මොකද හේතුව අපිට ඡන්දු දුන්න ජනතාව ආපව හැරලා අපිට ආනවා මොකද්ද කරේ කියලා. හැබැයි එහෙම කරන්න පුළුවන් කට්ටියත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ නිසා මම කියන්න කැමතියි අපි ඡන්දයක් කියලා මෙතෙන්ට ආවේ 136,000 කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මිනිස්සු අපිට ඡන්දු දුන්නා. අපි කොහෙවත් ගිහිල්ලා නැහැ. අපි UN පෙට ගිහිල්ලත් නැහැ. අපි පොදු ජන පෙරමුණට ගිහිල්ලත් නැහැ. අපි තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ ඉන්නේ. මතක තියාගන්න. ඒ නිසා අපිට අපි ගන්න තීන්දු අපි තීරණ ටික ගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 42 එකට ඉඳගෙන මිසක වෙනම නෙමෙයි. හැබැයි සමහර අයට උමනා වෙලා තියෙනවා නම් ඒ කඩාකප්පල් කරන්න. සමහර අයට උමනා වෙලා තියෙනවා නම් තමන්ගේ මන්ත්‍රීකම ඇමතිකම වෙනුවෙන් ඡන්දේ නොදී හැංගිලා දැන්තම් වල ඉන්න. මං කියන කරුණා කළා තමන්ට ඡන්දේ දුන්න මිනිස්සුන්ට කොන්ද කෙලින් දියලා ගිහිල්ලා කතා කරන්න පුළුවන් තැනකට පත් වෙන්න ලෑස්ති වෙන්න කියලා මං ඒගොල්ලන්ට කියන්න කැමතියි. ඒ නිසා අපි ඉන්න මතවාදී අපි ඉන්නෝ. අද අපි විරුද්ධව ඡන්දේ දෙනවා. හෙට ජනාධිපතිතුමා කිව්වොත් විරුද්ධව ඡන්දේ දීම නිසා පක්ෂ ඡන්දේ දීම නිසා අපිට ඉවත් වෙන්න කියලා අපි සූදානම් ඉදිරියට ඉවත් වෙන්නේ. ඒ නිසා ඒ තීරණය තමයි අපේ තීරණය. ඒකට අපි කාගෙන්වත් අහන්න කාගෙන්වත් කතා කරන්න මුදල් වලට අපේ තනතුරු පාවා දෙන්න මුදල් වලට අපේ ඡන්දය පාවා දෙන්න අපි සූදානම් නැහැ. අපිට පැහැදිලිව අපිට ඉන්න තිබුණා කිසි ගැටලුවක් නැතුව අද එළියට ගිහිල්ලා හිටියානම් අද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කියන අරිෂෝක් එළියටලා හිටියා ඇබ්සෙන් කරා හරි හොඳයි ඔයාලා තමයි අපිත් එක්ක ඉන්න ඕනේ කියලා. මං කියන්නේ කැමති මතක තියාගන්න අපිට කොන්දක් තියෙන හින්දා අපි අද ඇවිල්ලා ඡන්දය දෙනවා. අපිට කොන්දක් තියෙන නිසා මේ විශ්වාස භංගයට පක්ෂව අපි ඡන්දය දෙනවා. අපි ගන්න තීන්දුවත් අපි ගන්න කවදා හරි දවසක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට මිසක් වෙන කාටවත් එක එක කෙනාට ඇඟිල්ල දික් කරන්න පුළුවන් තැනක ඉඳලා නෙමෙයි කියන එක මම බොහොම ආදරෙන්
ගරුව ඇමතිතුමා තව විනාඩි 3ක් තියෙනවා ඔබතුමාට.
ඒ නිසා මං කියන්න කැමති ඒ වගේම ඉදිරියේ තව ගණනාවක් තියෙනවා අපිට කතා කරන්න. අද ඔබතුමා දන්නවා එක්ක කිවිසුම දැන් ප්‍රශ්න ගණනාවක් තියෙනවා මේ රටේ. මිනිස්සු විශාල විරෝධයක් තියෙනවා. මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට කොළඹ වරායේ පර්යන්තයක් පිළිබඳව විශාල අර්බුදයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. අපි අපේ මතය ඉදිරිපත් කරන්නේ කරු කතානායකතුමනි රට වෙනුවෙන්. අපේ පෞද්ගලික ප්‍රශ්නින්ද නෙමෙයි. අපි මධ්‍යම අධිවේගී මාර්ගයේ හදනකොට මම කැබිනට් මණ්ඩලයේ දැඩි ලෙස මංගයට විරුද්ධ වන වෙන හේතුවක් ඉඳ නෙමෙයි. මටත් මාත් කැමති නුවරට යන්න ගිහිල්ලා දළදා වඳින්න. දළදා වඳිනකොට ඩොලර් මිලියන 900ක් යනවා. ඒ ඩොලර් මිලියන 900ක් ගෙවන්න ඕනේ. දැන් අපි අනාථ වෙලා ඉන්නේ සල්ලි ගෙවා ගන්න බැරුව. මුදල් ගෙවා ගන්න බැරුව. පොලි ගෙවා ගන්න බැරුව. මේ වගේ දැවැන්ත ව්‍යාපෘති තවදුරටත් අපි ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා ප්‍රතිපත්තිමේ තීන්දුවක් අපි ගන්න ඕනේ. ඒක එක්සත් ජාතික පක්ෂයට ඕනේ තීන්දුවක් හෝ ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඕනේ තීන්දුවක් නෙමෙයි. අපි දෙකොල්ල එකතු වෙලා තීන්දුව ගන්න තැනකට යනවා නම් අපිට ඉස්සරහට ගිය හැකි. නැත්නම් අපිට වෙනත් මාර්ගයක් අපිට තෝරගන්න පුළුවන්. ඒ නිසා මම කියන්න කැමති මතක තියාගන්න අපේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට මං ගෞරවයෙන් මතක් කරන්න කැමති මේ තීන්දුව ගන්න අපි ඉන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක නෙමෙයි. හොඳට මතක තියාගන්න ඕනේ. අපි එක්සත් ජාතික පක්ෂයට මුක්කු ගන්න මෙතෙන්ට ඇවිල්ලා නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපේ පක්ෂේ නායකයා විදියට ජනාධිපතිතුමා අපි එක තීන්දුවක් අරන් තියෙනවා. ඒ තීන්දුවෙන් වෙනස් වුණ දාට අපි ඒ තීන්දුව අරගෙන ඉදිරියට යනවා. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් මතක් කරන්න කැමති අද මේ රටේ මිනිස්සු ඡන්දයක් දීලා තියෙන්නේ යම් යම් කාරණා පිළිබඳව ආපහු හැරිලා බලන්න. අපි ඒකට සූදානම් නැත්නම් අපි ඒකට තවදුරටත් කල්පනා කරනවා නම් මේ ක්‍රමෙම ගියාම හරියි කියලා. ඒගොල්ලන්ට දේශපාලන මළගමට යන්න පුළුවන්. ඒගොල්ලන්ට යන්න පුළුවන් දේශපාලන කණත්තට. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට කණත්තට මෙහා පැත්තේ ගිහිල්ලා දොර ඇරලා ඒගොල්ලන්ට යන්න දීලා අපි කණත්තෙන් මෙහා පැත්තට බහලා අපි අපේ ගමන යනවා. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් කියන්න කැමති මෙතන අපිට අගමැතිතුමාගේ පුද්ගලිකව මම එතුමාට කිසිම ප්‍රශ්නයක් තියෙන කෙනෙක් නෙමෙයි. මම එතුමාට දේශපාලන වශයෙන් අපි මතවාදීව ප්‍රශ්න තිබුණා. මම එතුමාගේ නායකත්වයට දෙනවා මම එතනින් අයින් වුණා එළියට ගියා. අද අපි මෛත්‍රී පාර්ශ්වයේ ජනාධිපතිතුමාට අපි පක්ෂ නායකයෙකු විදිහට අපි එතුමාට කටයුතු කරනවා. ඒ නිසා අපි කටයුතු කරන්නේ පක්ෂයක් විදිහට මිසක එක්සත් ජාතික පක්ෂයට වුමනා විදිහට නෙමෙයි කියන එක මම බොහොම ගෞරවයෙන් මතක් කරන්න කැමතියි.
වෙලාව අවසානයේ පවතිනවා ගරු.
ඒකත් මතක් කරමින් අපිට අපි අපේ ගමන යන්නම්. අපිට අපේ දේශපාලන ව්‍යාපාරයක හැඩතල අපි හදා ගන්න ඕනේ. ඒ සඳහා අපි ගමන් කරන මාර්ගය අපි තීරණය කරන්න ඕනේ. ඒක තීරණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂය ගමන් මාර්ගය තීරණය කරන්න ඕනේ. ඒ නිසා අපි ඔබතුමාලට ඇවිල්ලා ඔබතුමාලා හදා ගන්න අපි කියන්නේත් නැහැ. අපි හදා ගන්න කියලා ඔබතුමාලා කියන්නත් එපා. ඒ නිසා කරුණා කරලා මේ පක්ෂ දෙකේ නායකයෝ දෙන්න එක්කෙනෙක් ජනාධිපති අනිත් එක්කෙනා අගමැති මේ දෙන්න තීන්දුවක් ගන්න ඕනේ කොහොමද අපි ඉස්සරහට යන්නේ කියලා. ඒ නිසා අපි ගන්න මතවාදයේ හරිත සාක්ෂියට එකඟව මේ රටේ මිනිස්සු අහිංසක ජනතාව ඒ ජනතාවගේ සල්ලි වලින් ඒ මහා බැංකුවේ වංචා කරලා හොරගම් කරපු සල්ලි වලින් කවුරු හරි මිනිහෙක් ජීවත් වෙනවා නම් ඔහුට ජීවිතේ කවදා හරි දවසක ඒවා විඳවන්න සිද්ධ වෙනවා කියන එකත් මතක් කරමින් මේ විශ්වාස භංගයට අපි පක්ෂ පාදීව සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනුවෙන් අත උස්සනවා කියන එක මතක් කරමින් මගේ වචන ස්වල්පයක් සංකර